භාවිතා පරණයක් ලැබිලා තියෙනවා. ආබාධික පුද්ගලයන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ සෙන සම්පatti වාසනාව සම්බන්ධයෙන් ගන්න අවශ්‍ය කරන ආල්පේක වැඩ දැනගත හැකි කියන එක. ආධ්‍යාත්මික අංශයට ඉදා ඇල්මක් දක්වන භාවනාව කෙරෙහි තම අරමුණ ඒකාන්තයෙන් ඒකාන්ත කොටගෙන යන සාව්‍යාවාදික නිස්සරේපු මට පිටි දිසාවන් නොයැසෙන තත්ත්වයේ තුල දිනෙත් කියාගෙන භාවනාව කෙරෙහි අරමුණ වන කල්හි එවන් පුද්ගලයෙකුට කෙනෙක් හා කලින් හා ඇතෙන් ඇතිවන විඤ්ඤාණ සහිත තත්වයේ තුල ඔහුට හෝ ඇයට අරමුණු කළ යුතු වන්නේ මනෝ විඤ්ඤාණයේ අවස්ථිත සංකාර කෙරෙහි සිහිය සිටීම පමණක්ම වේද කියලා ඉදින් හන්නේ. නම් පුද්ගලයන් ධර්ම මාර්ගයේ ගමන් කරන විට ඔවුන් වෙනුවෙන් සුදුසු උපදේශයක් ලබා ගැනීමට මාර්ගයක් නෙILLා. විශේෂයෙන්ම ධර්මාවබෝධයට අවශ්‍ය කරන්නේ කන. කලින් අහගත්ත හරියක් තිබුණා නම් කන් දෙක ඇහෙන්නේ නැති වෙන්නේ ඉතින්. ඒ තුළින් ධර්මාවබෝධය ලැබලා තිබුණා නම් ඒ කියන්නේ යා ධර්මයේ අවබෝධයේ සෝතාපන්නයේ කෙහෙම වෙලා තිබුණා නම් ඊට පස්සේ යාට කන් දෙක ඕනේ නැහැ පිටිය කරගන්න. වටහාගත්ත ධර්මයේ මෙනෙහි කරලා ඉදුරු ටික පූර්ණ කරගන්න පුළුවන්. ඇත් දෙකෙන් නෙමෙයි අවශ්‍යතාවය ගන්නේ ප්‍රධාන වශයෙන් කන් දෙකේ. ධර්මාභෝධයේ පළවෙනි ධර්මාභෝධයේ ලබන් දිසලා කන් දෙක ඇහෙන්නේ නැතුව ගියා නම් එහෙම. ඒ අද්භවයේ කරන්න දෙයක් නැහැ. බණක් අහන්නේ නැතුව ඇහෙන් බල්ලා හිටන් පොතපතකින් බල්ලා ගත්තට අවශ්‍ය කරන ප්‍රධාන ප්‍රත්‍යේ නැති වෙනවා. ප්‍රධාන ප්‍රත්‍යේ නැති නිසා ඒ ධර්මාභෝධයට බාධායි. ඒකට වගේ භාවනා කළා සෝවාන් වෙන්න බැහැ. ධර්ම ශ්‍රවණය කර මොහොතකයි සෝවාන් වෙන්නේ. අද බොහෝ කොටම භාවනා පන්තිවල එහෙම කියනවා. භාවනා කරගෙන යන රයා සෝවාන් වුණා ආදි වශයෙන් නමුත් ඒක ධර්මයට නම් අනුව ගලපන්න කිසිම සාධකයක් නැහැ. ධර්ම ශ්‍රවණය කරන මොහොතක සෝවාන් වෙච්ච කෙනෙකුට ඉතුරු ඵල ලබා ගන්න පුළුවන්. භාවනා නියෝගීව විදර්ශනා වඩලා එළිය කරගන්න පුළුවන්. ඒකයි ඒක විශේෂත්වය. මේ මෙතෙන්දී දකින්න වල කාරණයක් තියෙනවා. මේ ආබාධිතකත්වයටපත් වීම කියන එකත් අපි දකින්න ඕනේ. මේක මේ ඔකරම් පෙර කර්මයෙන් ආබාධයටපත් වුණා, පෙර කර්මයෙන් ආබාධයටපත් වුණා කියලා කියන්නේ විග්‍රහ කළා තේරුම් ගන්න ඕනේ. ශරීරයකට ආබාධයටපත් වීමට හේතු වෙන්නා වූ පාප කර්ම නොකරපු කිසිම සත්වේ මේ ලෝකේ නැහැ. ඇස්පේ නැති වෙන්න, අසන්ද වෙන්න, කන් ඇහෙන්නේ නැති වෙන්න, ඉතින් ගඳ සුවඳර ගැනීම නැති පන්නයක් නෙවෙයි. නමුත් ශරීරයේ ස්පර්ශ දෙයයි නැති වෙන්න, ඔය ආදි වශයෙන් මොලේ විකෘති වෙන්න, කිස්සු හැදෙන්න, මේ හැම දෙයකටම හේතු වෙන්නව පාප කර්ම නොකරපු සත්වෙයි. මේ සසර ගමනේ නැහැ. මේ දැන් ඉපදිලා ඉන්න මිනිස් වශයෙන් ඉන්න හැම කෙනෙකුටම කොයි මොහතක හරි අතපය කැඩෙන්න, අස්සම්ද වෙන්න, සම්බීරි වෙන්න, විවිධාකාර වික්ෂිප්තතාවයන්ට පත් වෙන්න හේතුකාරකින පාප කර්ම කර්ම ගබඩාවේ තියෙනවා. ඒ වගේම ඇත් නිරෝගී වෙන්න, කන් හොඳට ඇහෙන තත්ත්වයටපත් වෙන්න, ඒ වගේම හොඳ මානසිකත්වයක් ඇති වෙන්න, අතපය කැඩෙන්නේ නැතුව බේරිලා හොඳින් ඉන්න පුළුවන්. එහෙම හේතින පුණ්‍ය ශක්තියත් ඔය ගබඩාවේ තියෙනවා. ඔය සමහර කෙනෙකුට ඔය අතරමඟ කාලවලදී නොහිතූ විදිහට සිද්ධ වෙනවා කියලා. දැන් යුද්ධයකට ගියාට පස්සේ හොඳට අතපය තිබ්බේ නැගේ අත් කැඩනවා, කවය කැඩෙනවා. ආවාදික පුද්ගලයෙක් වෙනවා. ඉතින් එහන එයා යුද්ධයට ගියත් නැතත් ඔක වෙනවාද කියලා. නොගියා නම් නොවෙන්නත් තිබුණා. වෙනවාමයි කියලා ඒකාන්ත වෙන්නේ නැහැ. මොකද හේතුව? අපි ළඟ අනන්තයක් වශයෙන් සකස් වෙලා තිබුණා. ඒ කර්ම ගබඩාවල කොච්චර පිළිලා තිබුණා. සමානාන්තර වශයෙන් ඊට අවශ්‍ය පරිසරයක් ගොඩනගගලු තමයි ඒ ඇදලා ඉන්නේ. මෙන්න මේකෙදි තියෙනවා ක්‍රම දෙකක්. ප්‍රයෝග සම්පත්තිය කියලා එකක් තියෙනවා, ප්‍රයෝග විපත්තිය කියලා එකක් තියෙනවා. ගති සම්පත්තිය කියලා එකක් තියෙනවා, ගති විපත්තිය කියලා එකක් තියෙනවා. එතකොට ඒ වගේම ප්‍රයෝග ගති සම්පත්තිය මේ ඒ වගේම කාල සම්පත්තිය කියලා එකක් තියෙනවා, කාල විපත්තිය කියලා එකක් තියෙනවා. උපරි සම්පත්තිය කියලා එකක් තියෙනවා, උපදී විපත්තිය කියලා එකක් තියෙනවා. ඔන්නේ දෙක එදිච්ච හැටියට තමයි විපත්ති පැත්තට ආවොත් එහෙම. අර ගබඩාවේදී විච පාප කර්මයන්ට ඇදිලා ඇදිලා විපත් ඇති කරන්න හේතු වෙන්නා වූ පරිසරයක් උදා කරලා විපතට පත් කරනවා. අපි වාසනාවන්තයි, අපිට එහෙම වුණේ නැහැ කියන්නේ අනික අයටත් බෑ. අනික අයටත් බැරි විපත්තියක් ආවොත් එහෙම. අර ගබඩාවේදී විච විපත් හටගන්න විච පාප කර්ම ඇදලා ඇදිලා විපතට පත් වෙන්න පුළුවන්. ප්‍රයෝග සම්පත්තිය, ගති සම්පත්තිය, කාල සම්පත්තිය, උපදී සම්පත්තිය කියන මේ සම්පත්ති හතරම අපි වෙලා තියෙන කාලයක් වුණා. අර විපත්තියට හේතු වෙන කාරණා කොච්චර කර්ම ගවඩාවි දිනවා ඇදෙන්න හේතු නැහැ. සම්පත්තියට හේතු වෙන ඇදලා එන්න කාලයක් වෙනවා. ඒ කාලේ සම්පත්තිය ලැබිලා ඉඳලා සම්පත් ඇති කාලයක් වාර පත් වෙනවා. මෙන්න මේ ප්‍රයෝග විපත්තියයි ප්‍රයෝග සම්පත්තියයි මෙතන මුල් වෙනවා. ඒක මුල් වෙලා පටන් ගන්න ආරම්භයේද අවු වෙලා ලැබෙන අවසාන කාලයේ. සමහරවල් ප්‍රයෝග සම්පත්තියෙන් පටන් ගත්ත නරක වැඩකින් ප්‍රයෝග විපත්තියක් පටන් ගත්තා. මුල් කාලේ තිබුණ කාල විපත්ති ඒ වෙලාවෙ වෙන්නේ නැතුව. ඒකේ බල නැගිලා ඇවිදින්න. ඊට පහු කාලෙකදී කාල විපත්තියට ඒක මුල් වෙනවා. සත්‍යෝ බොහෝ කොට ප්‍රයෝගයෙන් විපත් කරන ආයතපත් පත් වුණා කියන්නේ දස අකුසල් කරන බවට පත් වුණොත් එහෙම. ප්‍රයෝග විපත්තිය හිද වුණා. ඒ හේතුවේ බල නැගිලා විශ්වයට ක්‍රියාත්මක වෙලා. ඉරහඳ කක්ෂයෙන් පිටපයින් තරමට මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන කාලයක් එනවා. අන්නේ කාලේ ආවොත් එහෙම කාල විපත්තිය ක්‍රියාත්මක වෙයි. ප්‍රයෝග විපත්තියෙන් පටන් ගත්තාම ගති විපත්තියටපත් වෙන සත්තු මිනිස්සුන්ගේ ගති දෝෂණය වෙනවා. ගති දෝෂය වුණාම තමයි අර කාල විපත්තියට හේතු වෙන ඉරහඳ පවා කක්ෂයෙන් පිටපයින් ක්‍රමයක් එන්නේ. මේ ඉරහඳ කක්ෂයෙන් පිටපයින්නවා කියන්නේ අපේ කක්ෂයෙන් පිටපැන්නා හොඳ රටකට කක්ෂේ දෙන්නේ කොහොමද? දියබරියා වගේ ඉරහඳ යන්නේ නැහැ. එක පැත්තට ගියා අනිත් පැත්තට ආයෙත් ගෙනියම පාර ගියා. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද කක්ෂයෙන් පිටපයි? අපි දකින්න ඇති පැත්තක් තියෙනවා. මේ අපි ඉන්න සෑම හතක් දීපයක් තියෙනවා. මහා දීප හෝ ඒ වගේම කුඩා දිවයින් හෝ මහා දිවයින් කියන මේ දෙකේ. මේ හැම පැත්තෙම ගිහිලා යටින් මේ මහා මොහොතේ යටින් සම්බන්ධ නැහැ එකට ඔක්කොම. එක ගුලියට නෙමෙයි තියෙන්නේ. මේ විශ්වය පිහිලා තියෙන ක්‍රමයක් තියෙනවා. මේ මහ පොළොව පිහිලා තියෙන ක්‍රමයක් තියෙනවා. පොල් ගෙඩි පහක් වතුරට දැම්මොත් එහෙම. ඒ පොල් ගෙඩි පහ වතුරේ පාවිලා තියෙනවා. පොල් ගෙඩි පහේම යටපැත්ත ගිහිලා හිටන් වතුර මත්තෙ මේ දිනා මිසක් පාවිලා. යටින් එකට සම්බන්ධ වෙලා නැතුවව. ප්‍රධාන මහා දීප පහ ලෝකේ තියෙනවා. මේ යටින් ගිහි බැලුවත් එහෙම ඔක්කොම විශ පුතුයි මැදියේ සම්බන්ධ වෙලා නැහැ. ඔක්කොම තියෙන්නේ මොහොත මතු පිට. දැන් ලංකාව දිවයිනක් වශයෙන් තියෙනවා. යටින් සම්බන්ධ වෙලා නැහැ. ඔය තියෙන්නේ මොහොත මතු පිට. සම්බන්ධ ඇතිසේ පේන්න තියෙනවා. මත් පිළුවක් මත් පිළුවකට සම්බන්ධ නැතුව ඉස්තරයක් තුලින් ගෑවිලා තියෙනවා වාගේ. ඔය රටින් රට ගිහිලා සම්බන්ධ නැතිව ඉස්තර වලින් ගෑවිලා තියෙනවා. දැන් අතේ මත් පිඩුවක් තියෙනකොට අතේ වැලවිතෙන් පල්ලෙහා තියෙන මත් පිඩුවයි වැලවිතෙන් උඩ තියෙන මත් පිඩුවයි දෙක එක අතේ තිබුණාද? මත් පිඩු දෙක සිවිලින් වෙන් වෙලා තියෙන වෙලේන මත් පිඩු. මෙන්න මේකේ හරින් හතරක් තියෙනවා. ඒ ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිවිලින් වෙන් වෙච්ච ක්‍රමයක්. අන්න එහෙම ක්‍රමයකට තමයි මේ විශ්වයේ මේ ලෝකේ පිහිටලා තියෙන්නේ. යම් කිසි ඒ වගේ ප්‍රදේශයක මහද්වීපයක හෝ අර කුඩා දිවයිනක හෝ යම් කිසි ඉන්න මිනිස්සු ප්‍රයෝග විපත්තිය මුල් කරගෙන ගති දෝෂණය කරගත්තා. වැඩි පිරිසක් මේ මිනිස්සු ගති දෝෂණය කරගත්තොත් ඒ ඇති වෙන විශ්වයට නිකුත් වෙන ශක්තිය අතරින් ආකර්ෂණ මාලාව වෙනස් කරනවා. සමානුකූලව යම් කිසි ලක්ෂයක දරා සිටීමේ ආකර්ෂණය වෙනස් කරනවා. වෙනස් කළාට පස්සේ දෝෂ්‍ය වුණොත් ඒ හට දකුණු පැත්තට හරවනවා. මොහොතේ තියෙන හැඩතලයේ වෙනස් වෙනා හටේ මාධ්‍යයේ දකුණට හැරෙන විශාල භූමිකම්පාවක් හැරී ඇති වෙනවා. ඒ හැරෙනකොට ඇති වෙන වෙනස යටින් ලෙස්සලා ගිහිලා හිටන් අර කාබන් සත්වයක් වගේ බැඳලා තියෙන යටින් හිර වෙලා තියෙන එහෙම ටීවී එක වගේ ඒක පොඩ්ඩක් හැරිලා හිටන් පැත්ත වෙනස් කරනවා. උතුරු පැත්තේ තියෙන පැත්තේ ආකර්ෂණ ඔක්කොම දකුණට වැඩිපුර දෙනවා. අන්න ඒ වගේ යහපත් අතරිට උතුරට හැරෙන මෙන්න මේ වගේ රටින් රට හැරෙනකොට ඊරහඳ ගමන්කට කක්සේ රටට වෙනස් වෙන්නේ කොහොමද? ඔක හැම පොත්වල නැහැ. ඔක වෙන ක්‍රමයක්. මෙන්න මේ කක්සේ නියම නිරක්ෂ රේඛායික නියම රේඛායික කක්සේ පිට පැන්නට පස්සේ ඒ වෙනස් වුණාම ඇති වෙන දේශගුණ කාලගුණ විපර්යාසයක් ඇති වෙනවා. නිසි කාලට වැටි වශයෙන් ඇතිලා තිබිච්ච දේශගුණික කාලගුණ තත්ත්වය වෙනස් වුණාම ඒ දේශගුණ වෙනස් වෙනවා. අකලට වැහි වහින කාලයට පායන වැස ඕන කාලට වැස නැහැ. සමහර නියෝගේ බොහෝ කල් පවතිනවා. එක්ක මහා වැහි නියෝග බොහෝ කල් පවතිනවා. මේ ආදි වශයෙන් සිද්ධ වෙන මේ සිද්ධිය නිසා සත්‍ය භෝග හරියට පැහැීමට අවශ්‍ය කරන වාතාවරණය නැති වෙච්ච පෞකලයක් ඇති වෙනවා. මෙන්න මේකෙන් ඇති වෙනවා ගති විපත් නිසා කාල විපත්ති. ඒක ඉබඳු කාල විපත්තියට පත් වුණාම ඇති වෙන්නා වූ පෝෂණයෙන් දුර්වල වෙච්ච ආහාර පරිභෝග කරන මනුස්සයෙක් කායික ප්‍රතිශක්තිය නැති වෙලා යනවා. ශාරීරික ශක්තිය දුර්වල වෙලා යනවා. ඒතර විෂ බීජ වලට ඇතුළු වෙන තියෙන ශක්තිය වර්ධනය වෙනවා. ලෙඩ රෝග වැද ගන්න තියෙන වසංගත වැද ගන්න තියෙන ශක්තිය වර්ධනය වෙනවා. දුර්වල කායට ඒ ශක්තිය ආහාර නිසා ඇති වෙන පෝෂණය මන්ද පෝෂණය නිසා උපදි විපත්තිය කියන විපත්තිය ඇති වෙනවා. මේක ක්‍රමයක්. මෙන්න මේ නිසා එහෙම වුණොත් එහෙම ඒ උපදි විපත්තිය ආවට පස්සේ අසංගත ප්‍රයෝග විපත්තියේ පසු කාලෙක ලැබෙන ප්‍රතිඵලයි. කලක් ප්‍රයෝග විපත්තියෙන් කටයුතු කරපුවාට ගති විපත්තිය මතුවෙලා ඒකෙන් කාල විපත්තියට ගොඩනැගිලා ඒකෙන් පස්සේ උපදි විපත්තිය කියන ගොඩනැගිලා විශාල දුර්භික්ෂ වසංගත වලට මූල දෙන ජන සමාජයකට මූල දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේබඳු විදිහක් හදාගත්තොත් එහෙම අර අනන්ත සංසාරයේ පතන් ආපු කර්ම ගවඩාවිතු විච්ච පාප කර්මයන්ට ඵල දීමට අවශ්‍ය කරන සමනන්තරේ හැදෙනවා. හැදුනාට පස්සේ හොඳ හිටිය නරකට හිටිය කියලා කරන දෙයක් නැහැ. ඔක්කොටම අරව ඇදලා ඇවිදිලා අර කර්ම ශක්තිය මුල් වෙලා අර හදාගත්ත ප්‍රයෝග විපත්තියෙන් හදාගත්ත දේ මුල් වෙලා ওই දෙක එකතු වෙලා හිටන් අර වසංගත වලට මූල දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම විපත්ති කාලයක් එනවා. ඒ වගේම ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන ලබන තිබ්බ තත්ත්වය ප්‍රයෝග විපත්තිය මුල් කරගෙන උපක්‍රම සීටි විවිධ ක්‍රම යොදලා ප්‍රයෝග විපත්තිය කටයුතු කරගෙන තමා මුලාවට පත් වෙලා කටයුතු කරනොත් එහෙම ප්‍රතිවිරුද්ධ පක්ෂයන්ගේ පහර දීම වලට ලක් වෙලා සිද්ධ වෙනවා. ඒ වුණාම අතර කර්ම වේගය ප්‍රයෝග විපත්තිය නිසා ගැළපෙන අවස්ථාව පසුතල හැදිලා ඉදිරිය ඉදිරියලා අතපය කඩා ගන්න වෙඩි පාරවල් කරන්න සිද්ධ වෙනවා. ওই දෙකම ওই විදිහට සිද්ධ වෙනවා. නමුත් ওই හැම එකක්ම ඒකාන්තයෙන් ඉඳ විවිච්ච කර්ම නෙවෙයි. පළදින් තිබුණ කර්ම වලට පසුතලයේ තියෙන්න ඕන ඇයින්ද? පසුතලයේ නැත්නම් ඒක ඇදෙන්න විදිහක් නැහැ. නිසා බුද්ධහම පෙන්ලා තියෙන්නේ මොකද්ද? ඒ සියල්ලෙම බේරීමේ කාන්තිය පළවෙනි කාරණේ ප්‍රයෝග විපත්ති ඇති කරන දස අකුසලයෙන් පුළුවන් නම් වෙන් වෙන්නේ. යම් සමාජයක් දස අකුසලයෙන් වෙන් වෙලා කටයුතු කරනකොට ප්‍රයෝග සම්පත්තියයි ක්‍රියාත්මක වෙන්නේ. දස පුණ්‍යය ක්‍රියායි දෙනවා. දස අකුසලයෙන් වෙන් වෙනවා. එතකොට ප්‍රයෝග සම්පත්තිය ක්‍රියාත්මක වෙනවා. ප්‍රයෝග සම්පත්තිය ක්‍රියාත්මක වෙනකොට ගති ලක්ෂණ පිළිසිදු වෙලා ගති සම්පත්තිය ලැබෙනවා. එතන වැරදිලා තිබිච්ච කක්ෂයෙන් අහකට යන විදිහට හට හැදලා තිබිච්ච එක නියම කක්ෂයට එන විදිහට පරිවර්තනය වෙනවා. එතකොට නැවත කාලය සත්‍ය භෝග සකස් වෙන නියම විදිහට කාලයට වැටි හම්බ වෙන එමඳු කාලයක් එනකොට අවශ්‍ය කරන පසුතලයේ සකස් වෙනවා. අදයන් ඔය අපි කියන ඕසෝන් විස්තරය විනාශේලා කියන්නේ ප්‍රයෝග විපත්තිය නිසා හටේ ලෝකෙ. ප්‍රයෝග සම්පත්තියට ආව නම් ඔය විස්තරය වැඩෙනවා. ඒක තමයි කාල සම්පත්තිය. එහෙම ආව නම් එහෙම නියම රට කක්ෂයෙන් කක්ෂේ නියම ගානට හිටියනම් සූර්යාලෝකයේ විස කෙරෙන එවන විදිහක් නැහැ. ඔක්කොම නතර වෙනවා. ආලෝකය වැඩි වෙනවා, උෂ්ණය අඩු වෙනවා. අවශ්‍ය කරන පසුතලයේ සිසිලට නියම ක්‍රමයට හැදෙනවා. ගස්කොළන් වලට අවශ්‍ය පරිසරය හැදෙනවා, මිනිස්සු ආශ්‍රීක වෙලා හැමතැනම යහපත වෙනවා. ගති සම්පත්තිය මතුනහා මිනිසුන්ගේ තියෙන සැල ගති මොකුත් නැතු වෙනවා. සාමීය සමාදානිය උදා වෙනවා. මෙන්න මෙහෙම ක්‍රම හතාවක් තියෙනවා. මේ ක්‍රම හතාව ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා. පොදුවේ සියලු සත්වයෝ සියලු මිනිස්සුයෝ ওই ගති ලක්ෂණ ගන්න එක හරි අමාරු. මේක ප්‍රයෝග විපත්තිය හෝ ප්‍රයෝග සම්පත්තිය ආරම්භ වෙන මූලික ක්‍රමයක් බුදුරන් වහන්සේ පෙන්නනවා. රජ්ජුරුවෝ ධාර්මික වුණා නම් පුණ්‍යවන්තයෙක් වුණා නම් ඒ ප්‍රදාන කරගෙන ඊට අනුසාරයෙන් ලැබෙන ශක්තියක් විහිදෙන ශක්තියකට ගෝචර වෙලා මැටි යමිති මණ්ඩල ඒ தත්ති ඉක්මවන්න බැරුව යනවා. ඊට අනුකූලව යහපතට හිටිනවා. ප්‍රවේ සම්පත්තියෙන් රජ්ජුරුවෝ ආරම්භ කළා. අන්න එතනින් මොකද වෙන්නේ? ඒ පුණ්‍ය ශක්තිය විහිදිලා ගිහිල්ලා අනික අර නිලධාරි මණ්ඩලාදී ඔක්කොටමත් ඒ தත්ති ඉක්මවන්න බැරුව යනවා. රටවැසියා ඊට අනුකූල වෙනවා. මෙන්න මේ සම්පත්තියේ රජෙක්ගේ මාධ්‍යයෙන් ඒ රාජ්‍යයට විහිදෙනවා. මේකත් එක්තරා විදිහට විශ්ව ක්‍රමයක්. රජ්ජුරුවෝ ප්‍රධානයි. රජ්ජුරුවන්ට ඔය උපදේශ දෙන්න පුරෝහිත බ්‍රාහ්මණයෝ හරියට ඉන්න ඕනේ. පුරෝහිත බ්‍රාහ්මණයන්ගේ මෙහෙයවීම රජ්ජුරුවෝ පිළිගත්තා. ඊට අනුකූලව කටයුතු කරනකොට රජ්ජුරුවන්ට පුණ්‍ය වාසනාවක් මතුවේ. රජකමක් ලබන්න නිකම් බෑ. කවදා හරි මේ බුද්ධ ශාසනය පවතින කාලවල නැත්නම් එවන් උත්සවයෝ පතේ බුදුරු ලෝකේ පහළින කාලා තියෙනවා. එවන් උත්සවයන් ද කරපු අපවස්ථානියන් මුල් කරගත්ත මහා පිනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි කවදා හරි රටක නායකයෙක් වෙන්නේ. ඒ හේතුව නැත්නම් ඒ නායකත්වයේ ඔය වසඟතාවය ඉන්නේ නැහැ. ජනතාවගෙන්වත් අනුග්‍රහය ඉන්නේ නැහැ. අන්න එහෙම ලැබුණා. අන්නිබඳු උත්සවයන්ගේ ශක්තිය විතර විතේ රාජ්‍යයේ විහිදෙනවා. එවන් උතුමේ පුණ්‍යතාවයේ වැඩෙව්වෝ අර පුරোহিত පිරිස එකතු වෙලා ඒ මාධ්‍ය කියා දීලා හෝ ඒ මගට ගත්තොත් එහෙම ඒකේ චිත්ත ප්‍රහාදී ඇති වුණාම ඒ හැකට බලපාන පටන් ගන්න අර පුණ්‍ය ශක්තිය. ඒකෙන් අනික් අයද සිදු සිදු විදියට දෝෂයෙන් බැරුව යනවා. මෙන්න විදිය රජ්ජුරුව මුල් කරගෙන හතරවැසිය සාන්ත කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කරගන්න පුළුවන් නෝ කවදා හරි රජයෙක්. ඒ රාජ්‍ය වනසන්න බෑ කියලා වෙන්නේ. ඔන්න ඔක විශේෂ දෙයක්. ඉතින් කවදා හරි යථාර්ථයේම සියලුම රටවැසියා එකතුලා වන්දනාමාන කරන යම් ශක්තියක් නිපදවනවා. රජ්ජුරුව ඕකට සම්බන්ධලා පළවෙනි වුණොත් එහෙම. අර සියල්ලම කරාවුහා සමාන බලයක් සතරේ නිකුත් වෙනවා. මෙන්න මේ නිසා මහා සම්පත් ලබන්නත් හේතු වෙනවා. මෙහෙම වාසනාවක්. සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙට පංච දුච්චරිත කරන්න කිසිම මිනිසෙකුට බැරි වෙන ශක්තියක් විහිදෙනවා. පංච දුච්චරිතයේ වලකින්නේ පුද්ගලයා එක්තරා ශක්තියකට ගෝචර වෙලා. ඒ තමයි සක්විති රජුගේ පුණ්‍ය ශක්තිය. ඒ නිසාම සක්විති රජ කෙනෙක් පහළ වෙච්ච කාලෙක හට ස්වභාවයෙන් ශක්තියක වෙනවා කියන්නේ ඒකයි. එවන් දසරාජ ධර්මයේ රජකරන යම් රජෙක් ඉන්නවා. ඒ රාජ්‍ය පෝෂණය වෙනවා ඒ හේතුවෙන්. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් යම් කිසි ආකාරයකින් කවදා හරි යම් රජ කෙනෙක් එවන් පුණ්‍යතාවකින් වර්ධනය වුණොත් ඒ රාජ්‍යයෙන් රටට විශාල යහපතක් වෙනවා. ඒ වගේම දසාකුසලයේ දෝෂණ වුණොත් එහෙම මිනිසුන් නොකරන දේකුත් නැහැ. අර දූෂ්‍ය ශක්තිය විහිදිලා නායකයාගේ දූෂ්‍ය ශක්තියෙන් රටටම යහපතක් කරනවා. ওই කාරණා දෙක සිද්ධ වෙනවා. දැන් ඔබ දැනගන්න හොඳ පැහැදිලි ක්‍රමයක් තියෙනවා. දැන් මේ රටවල් වල කැරලිය ඇති වෙනවා. එකේ කල්ලි ඇති වෙනවා. කල්ලි නායකයාගේ දිවෙන්නා වූ අදහස දරුණු නම් ඒ පිරිසම මහා ධර්ම පුද්ගලයෙ වෙලා ඉන්නවා. ඔක මැලපාතන්නේ කොච්චර පිරිස ඇල්ලුවත්ද කවදා හරි මහානායකයල්ලා මෙල්ල කරගත්තොත් අර පිරිස නිකම්ම මෙල්ල වෙයි. අත්දකින්න තියෙන දෙයක්. නායකයා ඉඳ ඇති කොච්චර කල්ලි පොඩියුන් ඇල්ලුවා. ඒක මැලපාතන්නේ වෙයි. නායකයා අත්අඩංගු වලට ගත්තා හරි අරගෙන ඔහුගේ බලය වර්ධනය කරන්න යම් උපක්‍රමයකින් අර පිරිසට මිටිච්ච දරුණු ගති නැති වෙලා යනවා. මේ දරුණු ගති ඇති වෙන්න තියෙන හේතු වල හැටි එහෙම ක්‍රම රටාවක් තියෙනවා. නිකම්ම කෙනෙක් දරුණු වෙන්නේ නැහැ. උපනිශ්‍රී ලබලමයි තමන්ගේ තියෙන ගති ලක්ෂණ බලවත් වෙන්නේ හෝ මැඩපවතින. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔය ක්‍රමයේ යම් කිසි රජෙක් අවංකව පිළිගත්තු බුදුදහම. බුදුදහමට අනුකූලව පැවැත්ම සුද්ධ කෙනෙක් චිත්ත ප්‍රහාදී ඇති කරගෙන ඒ ශාසනයට ගෞරවයෙන් පින්දහම් කරගෙන කටයුතු කළොත් ඒ ශාසනය ඇසුරු කරන රජෙකුට ඒ රටේ වාසනාව හිමි කරන්න මූලස්ථාන ලැබෙනවා. අපේ ඉතිහාස කතාවල තියෙනවා ওই කතාව දන්න නිසාම බුද්ධහම තේරුම් ගන්න හිටපු නිසා අපි රජුරෝ කියලා පිළිගන්නේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතු ආයිති කෙනා. ඒ හිමිකම නැති කෙනෙක් අපි රජුරෝ කියලා පිළිගන්නේ නැහැ කියලා අනාදි සම්ප්‍රදායක් තිබුණා. දැන් රජ කෙනෙක් ඉස්සෙල්ලාම සටන් කරන්නේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතු ආයිති කරගන්න. ඒ දෙක ආයිති කරගන්න තුරු හතම හැල්ලුවත් නායකයා කියලා පිළිගත්තේ නැහැ අපේ ආදි කරන්නේ. ඒ ක්‍රමී අද වෙනකම් සංකේතයක් වශයෙන් එනවා. අදත් සජක වකලන් දිවුරු දෙන්න යනකොට දලදා වහන්සේ තිබුණ දෙන්න පාසල ධාතු වෙන්නේ නැති නිසා දළදා වහන්සේ ඉස්සරහ ගිහිලකම් දියුරුවක් දෙන සිරිතක් හදත් තියෙනවා. ක්‍රමය හරියට කරගෙන ගියන තත් සංකේතය එනවා. ඉතින් මේ විදිහට යම්කිසි ආකාරයෙන් මේ බෞද්ධ රටක් පරාජය කරන්න බැරි වුණේ කිසිම කෙනෙකුට ඔය හේතුව වුණා. හජිරුව දැහැමි වුණා. ඉතින් දැහැමි රජ කෙනෙක්ගේ පාලනයේදී රට යහපත් වෙන ඔය ක්‍රමයට. ඉතින් ඒක දරුණු ක්‍රමයක්වත් උපක්‍රමයක් වෙන ක්‍රමයකින් කරන්න බෑ. නියම ධාර්මික ක්‍රමේ බුද්ධාම ක්‍රමේ ඕකයි. ඉතින් යම්කිසි කෙනෙක් ඒ පිනේ යහපත් වෙලා ආර්ය වෙනකොට ලෝකයා කෙරෙහි රජ කෙනෙක් දස රාජ ධර්මයේ තියෙන තමන්ගේ දරුවන් හා සමානව කරුණාවක් මෛත්‍රියක් හටවැසියාට පවතින ඕන. මේ මගේ හතුරා මේ මගේ මිතුරා කියලා තමන්ගේ පුද්ගලික හතුරු මිතුරුකම් ගන්නෙ නැතුව පොදුවේ හතට එහෙම කුණයක් අතුරවන්න ඕන. ඒ වගේම සිව්පාදී සතුන්ට පවා කරුණාව දක්වන හිඟි හිංසා නොකරන නිදහස් පරිසරයක් ඇති කරලා දීලා එහෙමයන් අයින් වෙලා අවවාදන ශාසනා කරන එහෙම රජ කෙනෙක් වෙන්න ඕන. සුරා සූදු දුරාචාර ආදී පිටු දකින්න එහෙම යහපත් දු නැති රජ කෙනෙක් වෙන්න ඕන. ඒ වගේ වැඩිහිටියන්ගේ කීම අහන අහලා ධර්මානුකූලව කරුණු තේරුම් බලන් රජ කරන සාධාර්ම ඉක්මවා නැති රජෙක් වෙන්න ඕන. මේ ආදි වශයෙන් තියෙන ක්‍රමතිය. ඉතින් ඒ ක්‍රම අනුගමනය කළා නම් ඒ සත රසික වෙනවා. අද වුණත් එච්චරයි කියන්න තියෙන්නේ ටික තමයි. කවුරු රජ කළත් ඔය ටික කරගත්තොත් තමයි ඒක වෙන්නේ. එහෙම කරගන්නකොට ඒ රජකමට පත් වෙන්න හිටපු කෙනාට ලැබුණු පුණ්‍ය වාසනාව අතීතයේ කරන ලද මහා පිනක පුණ්‍ය අවස්ථාවක් ලැබිලා තියෙන විපාක අවස්ථාවක්. ඒ අවස්ථාව මහා උපලිශ්‍රියක් ලැබිලා. ඒ වාසනාව මතු වෙලා ඉන්න හේතු වෙනවා. ඊට පස්සේ තමයි ඒ වාසනාව ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රතිඵලයේ ලෝකෙට ලැබෙන්නේ. ඉතින් එහෙම කෙනාට දත් තියෙනවා කියන්නේ අද වුණත් කවුරු වුණත් මොන විදිහට ධර්මානුකූලව එහෙම පටන් ගත්තොත් නම් වැදගත් සම්පත් මතු වෙන්න පුළුවන්. හතර විශාල සම්පතියකුත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ වැහිලා ගිය තරමට තමයි නොයේ දූෂණ වංචා ඇවිදලා බොරුවෙන් හවට්ටන හදකම් ගන්නයි ඒ වගේ ක්‍රමයි කාට වැටියා හවට්ටන බොරු කොන් දෙන්නයි ඔක්කොම ලැහැත් වෙන්නේ. මොකද අර කියන ධර්මානුකූල දහම් පැත්ත නැතුව වෙන වෙන උපක්‍රමශීලීව ලාභ කිසි ප්‍රහසාවට හදකම් බලාපොරොත්තු වෙත් එහෙම වෙනවා. ඉතින් ඒ විලාදී දූෂණේ නැති කරන්න බෑ. මුලින් දුන්න ප්‍රශ්නෙට උත්තරේකුත් තමයි ඒක කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට බුදුදහම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙත් ඉතින් රජ කෙනෙක් හරි එහෙම මගටපත් වෙනවා නම් ඒකත් හතේ හතේ ගියාගේ ලොකු ආසනාවක්. එහෙම නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ලෝක සම්මත අන්ධය අතගා ගන්නවා වගේ බාහිර ලෝකේ ඇලෙන ගැටෙන මුලා වෙන ක්‍රමවලින් ලෝකේ විනාශ වෙන පැත්තක තමයි පාල්මයි ඔක්කොම සම්බෙන්නේ මිනිස්සුන්ට හම්බෙන ප්‍රතිඵලයක් ඒවා. ඉතින් යහපතක් ඒ වගේ නදිචායන් කටයුතු කරලා ඒයටත් මේ ධර්මාභෝධය ලැබිලා ඒ වගේම ශාසනයේ උතුමන්ගේ වටිනාකම පෙන්නලා චිත්ත ප්‍රසාදය ඇති වෙලා හතරක් දරුවන් රකින්න දෙමව්පියෙක් වගේ මගේ මේ සම්පත්තිය මේ පුණ්‍ය සම්පතේ රටට මෙයාවා කියලා මෙහෙම ප්‍රාර්ථනා කරන උතුම් ගුණ ඇති යම් කෙනෙක් නායකත්වයට පත් වුණා නම් බලයින් දැදී හදිසියෙන් කරදර බාධක දුරු වෙලා තමගේ සමාදාන ඇති වෙලා ආයි කරදර නැති සාධ්‍යයක් ලැබුණා ගැන හේතු වෙන. ඉතින් ඒක ඉතින් ඒ අයගේ ලෝකෙම වාසනාවක් රටේම වාසනාවක් එහෙම වුණොත් ඒකයි ඉතින් හිතන්න තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් තුළදී අපිට සමහරවිට ප්‍රී හේතුක උත්පත්තියක් ලබලා ඉන්න කෙනෙකුට ඔය කියන ප්‍රයෝග විපත්‍ය නිසා ගති විපත්‍ය නිසා කාල විපත්‍ය නිසා උපදී විපත්‍ය නිසා ලැබෙන්න තියෙන සම්පත් අහිමි වෙලා මේ නොයේ කාකර අබ්බගාතය වෙන්න පුළුවන්. ආබාධිත පුද්ගලයෝ වෙන්නත් පුළුවන්. ලැබෙන්න තියෙන වාසනාව නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ පුද්ගලික වශයෙන් හරි එකින් එකට අපි සම්බන්ධ වෙලා ওই සම්පත් හතර හතරාකාරයෙන් දියුණු කරොත් අන්න ඒක විශාල වාසනාවක් කියලා අර ආබාධික පුද්ගලයාට ආබාධිය මැඩපවත්වාගෙන හරි යහපත් මගට පත් වෙන හේතු වාසනා තියෙනවා ඒ මාත්‍රෙමින් නැගිලා ඉන්නත් හේතු තියෙනවා. ආබාධ නොවූ අයට හැකිතරම් දුරට ආරක්ෂාව සැලසීලා බොහොම සත්‍රික තත්වයකින් තමන්ගේ කටයුතු කරගන්න දැහැමින් සාමය අභිවෘද්ධිය කටයුතු කරගන්න මග ප්‍රාදන්න පුළුවන්. ඉතින් ධර්මානුකූල පැත්ත අරගන්න අපිත් පුළුවන් තරම් උත්සාහයක් දෙනවා මිසක් වෙන ඉතින් පැටි අල්ලලා අපිට වැඩක් නැහැ. අපි දකින්නත් ඕනේ පැත්තක් ජයගත්තා කියලා උද්දාමින්ද නෙමෙයි කොහොම හරි මෙන්න මේ ධර්මානුකූල පැත්තට යමෙක් කෙරවනා ඒක ලෝකෙට යහපතක් වෙන සතුටක්. ඒකෙන්ම තමයි රහත් ජාතියක් ආගමක් හැකිනවා නම් හැකින්නේ අභිවෘද්ධියක් ලැබෙනවා නම් ලැබෙන්නේ. ඉතින් ඒ ක්‍රමේ ධර්මානුකූලව දැනගෙන පුළුවන් නම් අපිට ඒ අය දැනුවත් කරන්න හම්බ වුණොත් ඒකත් ලොකු වාසනාවක්. හැබැයි දැනුවත් බලෙන් කරන්න බෑ. ඇවිදින් ඇවිදින් කරගන්න නම් අපිට ලොකු වාසනාවක්. පන්න පන්න දෙන බලක් නැති නිසා එහෙම ක්‍රමයකුත් නැති නිසා නිහඬ වෙලා අයින් දෙනවා. එනවා නම් ඒගොල්ලෝ ඒ වගේ දයක් කරගන්න අපි බොහොම සන්තෝෂයෙන් අවස්ථාව සලසලා දෙනවා. කාට වුණා. ඒක ලෝකෙටම යහපතක් වෙන දෙයක් නිසා. ඉතින් අපි බලාපොරොත්තුවක් ගැතුමත් ඉනම් ලෝකෙට යහපත වෙන්න ඔය ක්‍රමයේ තමයි මන්නම් අනුගමනය කරන්නේ.